ලිපිලේඛනාදී පිළිගැන්වීම තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතුමා තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතුමා
ගරු කථානායකතුමනි 2019 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව තරුණ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ප්‍රදේශකාරක සභාව වෙත යොමු කරන යුතුයයි යෝජනා කරමි
පාර්ලිමේන්තුවේ ස්ථාවරණ නියෝග අංග 52 යටතේ වාර්තා පිළිගැන්වීම කරු ප්‍රවාහන අමාත්‍ය මහා කර්මාන්ත මහත්මයා
ගරු කථානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 6 යටතේ ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතන සංස්ථාගත කිරීමේ සංශෝධන නැමැති 52 කටුම් පත පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයාගේ වාර්තාව ඉදිරිපත් කරමු
මහජන පෙත්සම් පිළිගැන්වීම කරුණාකරලා මන්ත්‍රීතුමා ඉවසලා ඉන්න මේ විවාදයේ පටන් ගත්තට පස්සේ ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් දෙන්න. දෙවැනි කීවීම කවදාද?
හෙටස්.
මහජන පෙත්සම් පිළිගැන්වීම අරුන්දික ෆනෑන්ඩි මැතිතුමා පැමිණ නැහැ. වාචික පිළිතුර අපේක්ෂා කරන පස්සේ වෙනත් දිනයකට යොමු කිරීමට තීරණය කර ඇත. ප්‍රධාන වැඩ කොටතු ආරම්භයේදී සභානායකතුමනි ඊළඟ රැස්වීම දිනය මැයි මාස 4 වන දින පූර්ව භාග 10ට සභාව එකඟද? ඒක යෝජනා කළ යුතු
තියෙනවා. මැයි 4 වෙනි දින පෙරවරු
පූර්ව භාග 10ට
රැස්වීම විට එකඟතාවයේ තියෙනවා. කළු ඇමැතුමා මේ පනත ඉදිරිපත් කරන් තියෙනවා සර්.
ඊළඟට ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී
මෝටර් ප්‍රමාණය 56.2
පනත් දිනේ අද දින මෝටර් වාහන පනතේ න්‍යාය පත්‍රයේ අංක
නැහැ. ඉදිරිපත් කරනවා ගරු කතානායක.
න්‍යාය පත්‍රයේ අංක 1-3 දක්වා මෝටර් වාහන පනතේ නියෝග අනුමත කෙරේ. ඒක මේ න්‍යාය පත්‍රයට දාලා නැහැ. ඒ දාලා නැහැ. උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවගේ යෝජනාව පෞද්ගලික.
ගරු කථානායකතුමනි ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීම පනත් කැටුම් මත මම ඉදිරිපත් කරමි.
සිත කරන්න ඕනි. ස්ථිර කරන්න කවුරු හරි
ගරු කථානායකතුමනි උද්දික ප්‍රේමරත්න ගරු මන්ත්‍රීමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරනවා
ප්‍රධාන කටයුතු ප්‍රවාහන මාත්‍යමා අංක 1 සිට
ඉදිරිපත් කරනවා ගරු කථානායක
1 සිට 3 දක්වා ඔව් ඔබතුමාගේ අවස්ථාව
දෙවනි සංශෝධන ඉදිරිපත් කරනවා කථානායකතුමනි 1 දෙවනි 2 සහ 3 ඉදිරිපත් කරනවා
කතා කරන්න පුළුවන්
In agreement we pass the 3
right අංකයක සභාව එකඟද? අංක 2 සභාව එකඟද? අංක 3 සභාව එකඟද? හරි. බොහොම ස්තුතියි. අද දින විවාදය ආරම්භ කරන්න. පක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමා.
නම කියනකන් හිටියේ. ගරු කථානායකතුමනි අත්ත වශයෙන්ම මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නට හේතුව නැවතත් වරක් කියන්න කැමතියි ඊයේ දවසේ ඔබතුමත් හොඳින් අහගෙන හිටියා රජයේ මාර්ග සිතීම අපි ඉල්ලුම් කරපු අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එකඟ වුණා අඩුම ගානේ සාරාංශයක්වත් ඉදිරිපත් කරනවායි කියලා රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව. නමුත් අත්ත වශයෙන්ම මම කනගාටු වෙනවා නිහඬියාව තුළින් අපිට පේනවා ආර්ථික වැඩපිළිවෙලක් නැහැ පෝලිං යුගය අවසන් කරන්නට වැඩපිළිවෙලක් නැහැ මාර්ග සිතීමක් නැහැ ඒක පිළිබඳව අපි විශේෂයෙන්ම කනගාටු වෙනවා දැන් ගරු කථානායකතුමනි බොහොම පැහැදිලිව කියන්නට ඕන. මං හිතන්නේ මේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් අමනාප වේ මේක කියනකොට අද ඇත්ත වශයෙන්ම දේශපාලන සූදුවක් ආණ්ඩු තුල වෙන්නේ. කොටසක් ගිහිල්ලා ජනාධිපතිතුමාට කියනවා ජනාධිපතිතුමා ඉන්න අගමැතිතුමා අස්වෙන්න. කොටසක් ගිහිල්ලා අගමැතිතුමාට කියනවා අගමැතිතුමා ඉන්න ජනාධිපතිතුමා අස්වෙන්න කියලා. ඊට පස්සේ ගෲප් එක කැඳවලා 188ක් අස්සම් ගල්ලා කියනවා අපිට පූර්ණ විශ්වාසය තියෙනවායි කියලා. පූර්ණ විශ්වාසය තියෙන්නේ 113ක් තියෙන්න ඕන. 225න් 113 කීයද කියන එක දන්නේ නැති කණ්ඩායමක් මේ ඉන්නේ. 150 දන්නේ නැති කණ්ඩායමක්. ඉතින් මම කියන්න කැමති කරු කතානායකතුනි මගේ කතාවේ දිගුවක් හැටියට ඒ ඉතිරි කොටස මම මේ ක්‍රියාත්මක කරන්නේ. ගරු කතානායකතුමනි, මේ රටේ ජනතාව සුපුරුදු ඇඳවීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා හොඳින් දන්නවා ඇඳවීමේ සූර්යය ඉන්නවා මේ ආණ්ඩු පාර්ශ්වයේ. ඔබතුමා දන්නවා ජනාධිපති වර්ණයට පැය 48ක් තියලා කැලණිගඟ දෙබෑ කරගෙන මහා නාගෙක් නිර්මාණය වෙලා ඒ මහා නාගයා වන්දනාමාන කරන්නට කැලණි රජමහා විහාරස්ථානෙට එන්න කියලා ඒ එනකොට දොරටුව ළඟ පොහොට්ටු තියාගෙන නටපු නාඩගම මුළු රටම දන්නවා. අපි හැමදාම කියනකොට එන්නත් ටික ගෙන්නන්නේ කියලා මුට්ටි ගඟට දාලා මෙතන මුට්ටි දාපු අයත් ඉන්නවා. මුට්ටි දාපු අයටත් හැදුන කොරෝනා ආ විහිළුව. ඊට පස්සේ කිව්වා පැණියක් පස්සේ යන් කියලා. ඒ ඔක්කොම කරද්දි මොකද වුනේ? එන්නතේ මිල වැඩි වුණා. බොහොම කනගාටුයි ගරු කතානායකතුමනි, මේතරම් නින්දිතද කිව්වොත් ඔබතුමාටත් පැණිය පෙව්වා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමාටත් පැණිය පෙව්වා. නමුත් ගෙන්නන්න තිබ්බ එන්නත. හැබැයි මොකද වුනේ? එන්නතේ මිල වැඩි වෙනකන් හිටියා. මොනවටද? ගසාකණ්ඩ, දූෂණයට, වංචාවට, හොරාකණ්ඩ, කෝවිඩ් වලිනුත් ගහනවා. මේ ආර්ථිකයේ වැටුණු වෙලා වෙනුත් ගහන ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඒ නිසා මම ගරු කතානායකතුමනි, අපිට දැනගන්නට ඕන දූෂණය මර්ධනය කරන්නට මොකද ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල. මොකද හොරා කාපු සල්ලි ටික ආපහු මේ රටට ගෙන්නන්න තියෙන වැඩපිළිවෙල. අපි බොහොම පැහැදිලිව කියනවා සමගි ජන බලවේග රජයක් තුල ස්ටෑන්ඩලෝන් ඉන්ස්ටිටියුෂන් එකක් හැටියට ඇන්ටි කරප්ෂන් ඒකකයක් ස්ථාපනය කරලා කිසිම දේශපාලඥයෙකුට ඇඟිලි ගහන්නට බැරි ආණ්ඩුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එන්ට්‍රෙන්ච් ක්ලෝස් එකක් බවට පත් කරලා 3-2 රෙෆරෙන්ඩම් එකකින් මිස වෙනස් කරන්නට බැරි ශක්තිමත් දූෂණ මර්ධන වැඩපිළිවෙලක් ගෙනල්ලා අනිවාර්යෙන්ම මේ රටේ ජනතාවගෙන් හොරා කාපු රටේ සල්ලි, මහජන සල්ලි ආපහු මේ රටට ගෙනෙන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි, තව කරුණු දෙකයි මම කියන්නේ. බොහොම පැහැදිලි, මේ සියලුම අකටයුතුකම් වලට මේ රටේ ඛේදවාචකයට මූලික වුණු මුර්ග හස්තය තමයි විධායක ජනාධිපති ක්‍රමය. පැහැදිලිවම 20 සංශෝධනය ක්‍රියාත්මක වෙනකොට මම කිව්වා පවර් ෂෙයරින් එකකට යන්න කියලා. ජනාධිපතියෙ මොට කරන්නේ නැතුව, අගමැතිවරයවත් මොට කරන්නේ නැතුව ඒ දෙපළටම සීමා සහිත බලය ලබා දීලා චෙක්ස් ඇන් බැලන්සස් සංවරණ සහ තුලන ක්‍රම තුලින් පවර් ෂෙයරින් ක්‍රමයකට යන්න කියලා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න තරම් මොලේ අංශු මාත්‍රයක්වත් තිබුණේ නැහැ. එහෙම දේශපාලන පරිණත භාවයක් තිබුණේ නැහැ. නමුත් අවසානයේ අපි තීන්දුව කරා බොහොම පැහැදිලිවම මේ රටේ මහා ඛේද වාචකයට ප්‍රධානතම හේතුව තමයි ජනාධිපතිවරයා සතු සුපිරි බලය. දැන් තියෙන සුපිරි විධායක ක්‍රමයක්. ඒ නිසා මම කියන්න කැමති, අද මේ පෝලිං යුගයට ගෑස් පෝලිමට, තෙල් පෝලිමට, භූමි තෙල් පෝලිමට, ඒ වගේම ඩීසල් පෝලිමට, පෙට්‍රල් පෝලිමට, කිරිපිටි පෝලිමට, ඒ වගේම අන්ධකාරයට, විදුලිය නැතිකමට, අද පාසල්වල දූ දරුවන්ට අධ්‍යාපනය නැහැ, ඖෂධ නැහැ, මේ හැම එකටම හේතුව මේ විධායක ජනාධිපති ක්‍රමයයි. මේ මුර්ග ක්‍රමය අනිවාර්යෙන්ම හකුලනතුළු සමගි ජන බලවේගය කෙලින් හිටගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා, අඩුම තරමේ ආණ්ඩුවේ පාර්ශ්වයට ඌමනාවක් තියෙනවා නම් ප්‍රකාශයක් කරන්න කරුණා කරලා අපිට දැනගන්න කැමති මේ IMF සාකච්ඡා තුල රැපිඩ් ෆයිනෑන්සින් ඉන්ස්ට්‍රුමන්ට් එක හරහා ඉක්මනින් මුදල් ආධාර ඉල්ලලා තියෙනවා. ඒක ලැබෙනවද? ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවද? ඒක ලබා ගැනීම උදෙසා රජයට ඉක්මන් ඩෙට් ස්ට්‍රක්චරින් රීස්ට්‍රක්චරින් වැඩසටහනක් තිබෙනවද නැද්ද? අපිට කැමති ගෞණාංශලාගේම කටින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න. ඒ වගේම මම අහන්න කැමති ගරු කතානායකතුමනි, අද ලෝකේ බොහොම ප්‍රචලිත ක්‍රමවේදයක් තමයි මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වුණහම ටෙම්පරරි බේසික් ඉන්කම් එකක් රටේ අවදානමට ලක්වුණු වන්රබල් ජනතාවට ලබා දෙන්න. දැන් ඉතින් ලක්ෂ 220 ම අර බදු සහන ලැබපු සුපිරි පෝසතුන් සුපිරි ධනවතුන් හැරුණකොට මේ රටේ සීලු දෙනාව අද ඉන්නේ අවදානම් තත්ත්වයක වන්රබල් ගෲප් එක. මම අහන්න කැමති, ඒ අයට සමාජ ආරක්ෂණය ලබා දෙනවද? සෝෂල් ප්‍රොටෙක්ෂන් එක ලබා දෙනවද? ටෙම්පරරි බේසික් ඉන්කම් తాවකාලික මූලික වැටුපක් ලබා දෙන්නට රජය කටයුතු කරනවද? එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු අයවැයත් එක්කද ඉදිරියට යන්නට යන්නේ? අපි යෝජනා කරනවා ඒ අයවැය වහාම සංශෝධනය කරන්න. සංශෝධනය කරනවා පමණක් නෙමෙයි, සංශෝධනය කරලා අමාරුවෙන් ජීවත් වෙන මේ රටේ ජන කොට්ටාසවලට ඒ ප්‍රාග්ධන වියදම් වලින් කොටසක් తాවකාලිකව නතර කරලා පුනරාවර්තන වියදම් බවට පත් කරලා මේ රටේ ජනතාවට මූල්‍ය ශක්තිය සහනය ලබා දෙන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මූල්‍ය පාලනය, මූල්‍ය කළමනාකරණය, අයවැය ක්‍රියාදාමයේ ශක්තිමත් ක්‍රියාත්මක කරන්නට අපිට අවශ්‍යයි ඉන්ඩිපෙන්ඩන්ට් පාර්ලිමන්ටරි බජට් ඔෆිස් එකක්. ඉන්ඩිපෙන්ඩන්ට් පාර්ලිමන්ටරි බජට් ඔෆිස් එකක් ස්ථාපනය කරන්නට ඔබතුමා නායකත්වය ලබා ගන්න. හැමදාමත්ම මේ 225 බහුතරය ජනාධිපතිවරයාගේ දේශපාල ආඥාදායකත්වයක වහලුන් බවට වෙන්න බෑ, වන්දිබට්ටේ බවට පත් වෙන්න බෑ, එහෙයියන් බවට පත් වෙන්න බෑ. මේ මූල්‍ය ප්‍රශ්නයේ පිළිබඳව ප්‍රධාන වගකීම තිබෙන අපේ ආයතනයට තිබෙන්නට ඕන ඒ ශක්තිය, ඒ හයිය, ඒ හැකියාව. අපි අහන්න කැමති, ආණ්ඩුව අඩුම ගානේ මාර්ග සිටීම තුළ කල්පනා කරලා තිබෙනවද debt for nature swaps වැඩ පිළිවෙලක් අදහස් කරලා තිබෙනවද? කොස්ටරීකා වැනි රටවල් ඒ debt for nature swaps ඒ වැඩ පිළිවෙලට bond debt swaps වලට ගිහිලා තියෙනවා. මේවා ගැන රජය දන්නවද? මේවා සාර්ථක වුණු රටවල් තිබෙනවා. debt restructuring වලින් ඉදිරියට ගිය රටවල් තමයි යුක්‍රේනය, ජමේකාව, එක්වඩෝරේ, යුරුගුවයි. ඒ වගේම වැරදුණු රටවලුත් තියෙනවා. ඒ තමයි සුරිනාමය, සැම්බියා වැනි රටවල්. ඒ පාඩම් ඉගෙනගෙන තියෙනවද? මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර ටික තමයි ඊයේ දවසේ අපි ඉල්ලුවේ මාර්ග සිටියම. නමුත් අපිට පේන විදිහට ගරු කතානායකතුමනි, අද වැඩ බලන මුදල් ඇමතිවරයෙක්වත් රටේ නැහැ. වැඩ බලන මුදල් ඇමතිවරයෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇය පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ. අද මාර්ග සිටියමක් නැහැ. අද රජයේ වැඩ පිළිවෙලක් නැහැ. ගරු කතානායකතුමත් හර්ද සාක්ෂියට එකඟව දන්නවා ආණ්ඩුවට රෝඩ් මැප් එකක් නැති බව. ඒක ඔබතුමා දන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ මම ඉල්ලීමක් කරනවා ඉතාමත්ම කඩිනමින් මේ ප්‍රශ්නවලට, විශේෂයෙන්ම ගෑස් හිඟයට, විදුලි කප්පාදුවට, ඉන්ධන හිඟයට, ආහාර පාන හිඟයට, ඖෂධ හිඟයට ඒ අවශ්‍ය පියවර ගන්නේ කවදද? මොනවද ඒ පියවර? ඒ වගේම ගරු කතානායකතුමනි, මම කියන්න කැමතියි මේ ඖෂධ හිඟය කියන ප්‍රශ්නයට විපක්ෂයේ අපිත් සූදානම් දායකත්වය ලබා දෙන්න. ඖෂධ කියන්නේ ජීවිත බේරා ගන්න දේවල්. ඒ නිසා අපේ පැත්තෙන් ඖෂධ පිටරටවල් වලින් මේ රටට ගෙන්නන්නට අවශ්‍ය ඒ සියලුම ශක්තිය උපරිමයෙන්ම අපේ මන්ත්‍රී වැටුප් වලින් ලබා දෙන්නට අපි සූදානම් කියන එකත් මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැනටමත් හුස්ම වැඩසටහන තුළ මෙතුමන්ලාගේ මන්ත්‍රී වැටුප් වලින් අපි මිලියන 130ක රෝහල් උපකරණ රෝහල් 49කට අපි පරිත්‍යාග කරලා තිබෙනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරමින් ඉක්මනින්ම මේ උත්තරීතර සභාවටත් රටේ ජනතාවටත් මාර්ග සිටියම ඉදිරිපත් කරන්නට ප්‍රඥාව ලැබේවා. ඒ වගේම මේ මුර්ග විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන තෙක් අපි සටනේ ඉන්නවා කියන එකත් ප්‍රකාශ කරමින් මම නිහඬව ස්තුතියි
සභානායකතුමා.
මුලින් සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යතුමා මේ සභාවට දැනුම් දීලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුව ඇතුළු අනෙක් ආයතන සමග මුහුණ දෙන බරපතල මූල්‍යමය අර්බුදයට සහන සලසා ගැනීම සඳහා පිටත්ව ගොස් සාකච්ඡා ආරම්භ කරලා තිබේ. ඒ බව විරුද්ධ පක්ෂයේ සියලු දෙනා දන්නවා. ඔබ ඉදිරියේ ඒ බව අපි සනාථ කරා ගැන සාකච්ඡා කළා. ඒ ඇයි එක පැත්තකින් අපි මූණ දෙන ණය ගෙනී ගෙවීමේ මහා අර්බුදය, අනිත් පැත්තෙන් ජනතාව මූණ දෙන එදින්දා ජීවිත ගත කිරීමේ තත්ත්වය. දැන් මේ වෙනකොටත් ඊයේ දිනේ තෙල්, භූමි තෙල්, පෙට්‍රෝල් ආදිය පිළිබඳ ලබන ප්‍රගතිය බෙදාහැරීම විශාල ඉදිරියකට පැමිණ තිබෙන. මේ බව අපේ අමාත්‍යතුමා කාංචන ජේසික අමාත්‍යතුමා සභාවට ප්‍රකාශ කළා. ඒ අනුව මේ තත්ත්වය නිවැරදිද නැද්ද කියලා සාකච්ඡා කිරීමට ඔබතුමා ඉදිරියේ අමාත්‍යතුමාලා සූදානම් බව නිතරම ප්‍රකාශ කළා. අපි වගකීමෙන් විරුද්ධ පක්ෂයක් හැටියට සහභාගී වීමත්, ඒ වගේම විරුද්ධ පක්ෂයක් හැටියට අපට ප්‍රචාරය සඳහා කතා කිරීමත් දෙකක් බව විරුද්ධ පක්ෂ නායකතුමාට ඉතාම ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. එතුමා ඉල්ලනවා රෝඩ් මැප් එකක්. ඊයේ දිනේදී පැහැදිලිව මම සඳහන් කරා පක්ෂ නායක කමිටුවේදී රෝඩ් මැප් එකක් ලබා දීම පිළිබඳව මුදල් ඇමතිතුමාගේ එකඟතාවයෙන් ඒ පිළිබඳ අද දින දන්වන්නම් කියලා. දැන් මොහොතකට කලින් මා දැන්මා සිටියේ මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරලා තමයි මේ පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග ගැන. ඊයේ දිනේ මුදල් අමාත්‍යංශයේ විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය මේ පක්ෂනායකෝ ළඟ තියෙනවා. ඒ තියෙද්දිත් යලි යලි ඒ කරුණු ඇහිම ගැන මම කනගාටු වෙනවා. මම පුදුම වෙන්නේ නැහැ, නමුත් මම කනගාටු වෙනවා. මොකද එක ඉෂුඩ් මේක This is available. I can table it, sir. I don't want to take much time, but I'll read through so that some of the doubts will be clear that the finance minister engaged with the governor of the central bank in serious discussions covering most of the issues that were raised and repeatedly raised by the leader of the opposition. One, meeting with the, this is on the 21st April, meeting with the U.S. Department of State and USAID. A meeting was convened with high-level engagement with the Honorable Minister of Finance, ULM,
Manusha.
Ali Sabri, PC, and the U.S. Department of State experts, Donald Liu, Assistant Secretary, Bureau of South Central Asian Affairs, and John McDaniel, Chief of the Economic Unit of the U.S. Department of State, along with the experts of the USAID, Anjali Kaur, Deputy Assistant Administrator, and Sanjay R. Iyer, the International Cooperation Specialist at the residence of the Ambassador of Sri Lanka for U.S. His Excellency, Mahinda Samarasinghe's residence. The development for short-term and medium-term challenges. The Finance Minister, Ali Sabri PC, has received the assurance of the valuable support from the esteemed institutions to strengthen the economy of Sri Lanka. Garu Ali Sabri Amathumata, ශ්‍රී ලංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිඥාවක් ලබා දීලා තිබෙනවා මේ සාකච්ඡාව අනුව. Meeting with Kristina Georgieva, IMF Managing Director. A meeting was held at IMF on the 20th of April with the Honorable Minister of Finance, Honorable Ali Sabri PC, and the Managing Director, IMF, Kristina Georgieva, and the Governor of the Central Bank, Dr. Nandalal Veer Singh. The managing director has assured her sincere commitment to work towards mapping a pathway to assist the economic recovery for Sri Lanka. The key highlights of the discussion had premised upon the policy actions required to take to address the economic challenges of Sri Lanka. 3. Meeting with Geeta Gopinath, IMF First Deputy Managing Director.
A meeting was held at the IMF on the 20th of April with the Honorable Minister of Finance, Aris Habrid, First Deputy Managing Director of the IMF, Geeta Gopinath, and the Governor of the Central Bank, Dr. Nandalal Veerasinghe. The discussion between the distinguished delegates focused on the challenges faced by Sri Lanka and the mechanisms and measures required to address the economic challenges expeditiously. ඉතින් මේ නිවේදනය ඊයේ මුදල මාතන්සෙන් නිකුත් කළාට පස්සේ යලි මම මේ සභාවේ කියවන්න අවශ්‍ය නැහැ. මේක ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලත් පළ වෙනවා. Please give me the chance first to explain. කරු කතානායකතුමනි මේ අයට කරන්න ඕනම කතාවක් කරපුවාවි. මම මේක පැහැදිලි කරන්න මේ රටේ ජනතාවට. මේ අය කෑලි කෑලි අහුලාගෙන මේ යන සාකච්ඡාව ආරම්භ කලිනුත් කිව්වා. අද දිනෙත් හෙට දිනෙත් මුදලමැතිතුමා මේ සාකච්ඡාව ආරවල යෙදෙන්නේ මේ රටේ ජනතාව මුහුණ දෙන අපේ රට මුහුණ දෙන මූල්‍ය ජන ජීවිතයේ අර්බුදයන් විසඳීම සඳහා ගත හැකි සහනයන් පිළිබඳව. ඉතින් මෙයට මෙය නැහැ කියලා මේ රටේ පාර්ලිමේන්තුවේ කවුරු හරි කියනවනම් මම හිතන්නේ නැහැ ඒක මේ අවස්ථාවේදී සාධාරණ කියලා. තොරතුරකුත් නැතෝ කියන එක ඊටත් වඩා අසාධාරණයි. මේ ප්‍රචාරය සඳහා කරන දේවල් අපේ රටට හානි කරයි. ඉතින් ඒට අතිරේකව ගරු කතානායකතුමනි අද මේ සාකච්ඡාවල ප්‍රතිඵල යහපත් ප්‍රතිචාරය අපට ලබාගත හැකි ප්‍රමාණයන් පිළිබඳ අනිකුත් ආයතන සමග වොෂින්ටනයේ අපේ තානාපති කාර්යස්තුමාගේ නිවසේ හා කාර්යාලයේ අද දිනෙත් සිදු වෙනවා. ඒ පිළිබඳව අපේ ප්‍රවෘත්ති අංශයේ මුදල් අමාත්‍යාංශයේ නිවේදනය නිකුත් කරනු ලබයි. පස්සේ ආර්ථික ස්ථාවර කිරීමට ගොඩනංවා ගැනීම සඳහා ආධාර හා වෙනත් අවශ්‍ය සහ සපුරා දෙන බව මේ ඉංග්‍රීසි භාෂෙන් මම කියපු දේ සූදානම් කරා. ඉතින් දීර්ඝ කාරණා මම කියන්න කැමති නැහැ. ඒ අය සහන ලැබිය යුතු සමාජ කොටස් වලට ලබා දී හැකි හැම සහනයක්ම ගැන මොම බරපතල ලෙස කලින්ද ප්‍රකාශ කළා. IMF එක සහ ලෝක බැංකුව සමගත් සාකච්ඡාවක් කිරීගෙන යනවා. ඒ නිසා අපි මේ බරපතල කාරණාවක් ලෙස සලකා මුදල් ඇමතිතුමා රටට පැමිණීමෙන් පසු දීර්ඝ ප්‍රකාශයක් සහ මාර්ග සිතියමක් the road map that the leader of the opposition is asking, can there be road map without finalizing on something? I mean, you can demand a road map. මාර්ග සිතියමක් ඕනේ කියත හැකි. නමුත් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ආම්පන්න ඒකට අවශ්‍ය සාධකයන් සූදානම් කරගෙන තමයි එවැනි දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. මේ අයන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව රටට ප්‍රකාශයක ප්‍රචාරයට සඳහා කරන ප්‍රකාශ ආර්ථිකයට උදව් වෙන්නේ නැහැ. ඒ හානි කර තමයි වෙන්නේ. මම කනගාටු වෙනවා විරුද්ධ පක්ෂයේ නායකතුමා මේ සභාවේ ඉන්නවා හිටපු අග්‍රාමාත්‍යතුමා මීට කලින් ලංකාවේ ආණ්ඩු IMF එකත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ආධාර ලබාගෙන තියෙනවා. අනිත් රටවල් සමග සාකච්ඡා කරලා තිබෙනවා. ඒ බව ගරු මුදල් ඇමතිතුමා රටින් පිට වෙන්නට කටින් මේ පාර්ලිමේන්තුවට කිව්වා සෑම මිත්‍ර රටක් සමග they have enough reserves, the largest reserves are with those countries, and we have initiated discussion. We hope to engage in serious discussions. ඒක අවශ්‍ය නිසා ඉතින් මම මේට වඩා මේ දීර්ඝ කටයුතු කියන්නේ තුමා පැමිණියාම සභාව ඔබතුමාට අවශ්‍ය නම් ඒ අනුව කැඳවීමට අවකාශයට අග්‍රාමාත්‍යතුමත් අපි එකඟතාවය පළ කරලා තියෙනවා. මේ බව ඊයේ මම කියා සිටියා. යලිත් ඉදින් නගන්නට ඕන නම් එතන සාකච්ඡා වෙච්ච හිම ගන්න. මම කරුණු දෙකක් විතරක් කියන්න ඕනේ. බොහෝ අයට අමතක වෙනවා. ඔබගේ ආණ්ඩුවක් යටතේ තමයි. ඔබලාගේ ආණ්ඩුවක් යටතේ තමයි. ඔබලාගේ හාම්පුත්තුන්ගේ ආණ්ඩුව යටතේ. 80,000ක් වැඩ වර්ජන කියස් කරා. මතකද? ඔව් රවුෆගේ මාතේ එතකොට පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් නැහැ. ඔව් 80,000ක් අස්කර වැඩ වර්ධනයක් රුපියල් 2.50 කිල්ලුවා කියලා. රුපියල් 2.50 කිල්ලුවා කියලා. දැන් කතා කරනවා. දැන් කතා කරනවා වේදනාව ගැන. අද මේ ප්‍රශ්න තුල මේ මාසේ සියලු රාජ්‍ය සේවකයන්ට සංස්ථා සේවකයන්ට හිමි වැටුප්පපි ලබා දුන්න මාසේ ආරම්භයේදී. ඒක මුදලැතුම ප්‍රකාශ කළා ගියේ. ඇයි ඔබලා මේවා ඇහෙන්නේ නැති අය වගේ හැසිරෙන්නේ? ජනතාව නොමගෙවීමටනේ. රටක් නොමගෙවීමටනේ. දේශයට විරුද්ධවනේ මේ කතා කරන්නේ අද. දේශයට විරුද්ධව මෙවැනි. ඊට පස්සේ කිව්වා, ඊට පස්සේ ඇහුවා, මොකද මේ සලස්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය ගිනියන්න කියලා. මං කනගාටු වෙන හරි මතක් කරනවා, මගේ මිත්‍ර හිටපු අගමැතිතුමා හිටියයි වෙලේ පාර්ලිමේන්තුවේ අපේ අග්‍රාමාත්‍යතුමා, ඔබතුමාලා අපි දැක්කා කරපු හදිය ප්‍රජාතන්ත්‍රවාදයට. ලැජ්ජ නැතුව කතා කරනවා. නොදන්නව නම් ඉගෙන ගන්න, පොත්පත් ඇරලා ඉගෙන ගන්න. බාකීර් මාතර මැතිතුමාගේ තාත්තා මේ පුටුවේ හිටියේද? එතුමා ඒ ගැන වැඩි කැමැත්තක් දක්වපු නැති නිසා එතුමාව ඇමති ගමින් අයින් කරා. අන්න කතානායක ගමින් අයින් කළ ඇමති කරා. Do you remember that Imtiaz? My good friend Imtiaz. I respect Honorable Bakir Makar.
In AP
Gurkhan. Eh. Oh. Yeah, I am not talking.
ඔව් බකිර් මාකරට
පියතුමා ගැනත් මම ගැන සඳහන් කළා. මම එතුමාට කතා මතක් කරන්න කැමති. ඔබතුමන්ගේ පියතුමන් 65 ඉඳන් 70 වෙනකන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට හිටියා. එතුමන් ජීවත් වෙලා හිටියා නම් ඔබතුමා එතුමන්ටත් අපහාස කරයි ඔය
විදිහට. මම ඔබතුමලා වගේ දිව දෙකෙන් කතා කරන්නේ නැහැ. ඩඩ්ලි සේනානායක කියන්නේ උතුම් නායකෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරපු නායකෙක්. ඔබට දැන් මම මතක් කරනවා වෙච්ච සිද්ධිය. එක්සත් ජාතිපක්ෂේ නායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වර්ණයෙන් දිනලා මොකද කරේ? අනුරාධපුරට ගිහිල්ලා කෝවා රෝල් ද ඉලෙක්ටෝරල් මැප්, පෝස්ට්පෝන් ද ජෙනරල් ඉලෙක්ෂන්. මතකද ප්‍රජාතන්ත්‍රවාදයට පිපාරන්න හැටි? අවුරුදු ගණනාවකට ඡන්ද තිබ්බේ නැහැ. රට විනාශ වුණා. රටේ ජනතාවගේ ජීවිත විනාශ කරා, මරලා දැම්මා. ඒක නිසා ඉතින් ඔබගේ පියා ඒ පුටුවෙන් ඒ ගැන වැඩි සතුටක් දක්වපු නැති නිසා ඔව ඇමැතිකමකට ඉවත් කරලා පසු මිනිස්ටර් විතවුට් අ පෝර්ට්ෆෝලියෝ ඔනරබල් බකිර් මාකර්. I respect him because I knew him as a young member. He used to always guide us, never allowing this type of petty things to be raised in parliament for national sake. ඉතින් මම කරු කතානායකතුමනි, රෝඩ් මැප් එකයි අවශ්‍ය වැඩපිළිවෙලයි මුදල්මැතිතුමා පැමිණියාම මේ අර්බුදකාරී වේලාවකදී අපි අග්‍රාමාත්‍යතුමා මෙතන සිටිනවා. එතුමා එකඟ වුණා වැඩපිළිවෙලේ ඉතිරි කොටසත් ඒ වගේම අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයන් ගැන පියවර ගන්න. ඉතින් ඒ නිසා ඔබතුමාලා මේ ගැන අනවශ්‍ය චෝදනා නගනවා නම් ඔබතුමා එක්ක අපි සාකච්ඡා කළ වැඩක් තියෙනවද? මානවකරු කතානායකතුමනි, ඔබතුමා ළඟ අපි ඔක්කොම ඇවිල්ලා සාකච්ඡා කරන්නේ යමේ විශ්වාසයකි. ඒ වගේම එකම මතයක නැති පක්ෂ රාශියක් ඇවිල්ලා ඔබතුමා එක්ක ඉඳගෙන කතා කරනවා. ඒවා කිසිවකට සලකන්නේ නැතුව වැඩ කරනවා නම් ඉතින් මොම කනගාටුදායක තත්වයක්. අර ජනාධිපති ජයජයතුමා මෙතුමා කිව්වා වගේ political role map of Sri Lanka. අපි එහෙම කළා නෑ අපේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාට. ඉතා පැහැදිලිව කියනවා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොර තවමත් කරගෙන යන්න පුළුවන් තත්ත්වයට අපි රට ඉදිරියට ගෙන එකට සහයෝගය දෙන්න. ඡන්දයක් හෝ ඔබට එකතු කරන ඔබ කියා සිටින නෝ කොන්ෆිඩන්ස් මොෂන් එකක් ගේනවා කියලා මේ සුමානේ අද සිකුරාදා ඔබලා ගිය සුමානේ කියපු කතාව මම මේ කියන්නේ. ජනමාධ්‍ය වලට කැඳවලා කිව්වා හෝ නෝ කොන්ෆිඩන්ස් මොෂන්. If you all have a majority, you present the no confidence motion. That was the position honorable prime minister, the president, all of us took. ඉතින් ඒ නිසා නෑ කෑ ගහන්න ඕන වෙලාවට කෑ ගහන්න. මේ ජනමාධ්‍ය රටට දීලා තියෙන නිසා මොනෝ චෝදනා හරි කරත හැකි. ගරු අග්‍රහිතපු අග්‍රාමාත්‍යතුමා මෙතන ඉන්නවා, මේක කියලා නවතිනවා. ඊයේ දිනේ පාස්කු දිනේ බොහොම ශෝක දිනයක් අපේ අගමැතිතුමා විපක්ෂ නායක හැටියට එදා ඒ සිද්ධිය වුණ හැටියම මහින්ද රාජපක්ෂ මහත්මයා එතනට ගියා. නිලයක් කලයක් ඇතිව නෙමෙයි ශෝකය ප්‍රකාශ කළා. ඒ නිසා අපි ඒ වියෝවේ ශෝකයත් ඒ ක්‍රියාවේ දරුණුකමත් අපි ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක්. ඒ පිළිබඳ වාර්තා තිබෙනවා. මම එකම දෙයක් අහන්නේ, අගමැතිතුමා හිටපු අගමැතිතුමාව නොකැඳවපු ආරක්ෂක කොමිටියද සිකියුරිටි කවුන්සිල් නෙව සමන්දියු. And these ministers of the former government of yours today talking without knowing that the honorable prime minister was kept away, the deputy minister of defense was kept away from the security council. Who chaired it? Meva gana nikan api rate arakshawa koi vidiyata de vinasha vela giye kiyala oba tumala kannadiyak issarada giilla balanna kannadiyak issarada giilla balanna vipaksha indagena inna puluwam meda vipaksha indagena inna puluwam namuth kannadiyak issarada giilla balanna agrama meke mama kanagaduwi kiyana me mata me parliament pote kiyawana kota answer deke honda kathawak hitapu kathanaayaka thumane kiya sipat kala agamathumane එඩී ජයමානට රුප්පෙනි දේවි නැතුව නැලුව වගේ වැඩක් ඒ අග්‍රාමාත්‍ය නැතුව ජනාධිපති තනියම රැස් වෙනවා සිකියුරිටි කවුන්සිල් එකේ. සිකියුරිටි ඉන් අ සීරියස් සිටුේෂන්. සෝ මෙනි හන්ඩ්‍රඩ්ස් හැඩ් ඩයිඩ් ඇන් දැට් ඉස් ද ගවර්න්මන්ට් දැට් දේ රිප්‍රසෙන්ටඩ්. Sorry sir, I don't want to say further. Honorable finance minister, when he returns, he'll make a statement and present the roadmap as well as give all the details of the discussion. And if you want to summon a meeting early, honorable prime minister is here. He gives the assurance that if you want to summon, you could summon. Thank you.
Gemindu Kumar Thinga mattuma obutuma ilangata batani likkosinga mattuma ilangata inne
garu kathanayaka thumani krutagna wenawa me awasthawa laba dunnata. අපි ඇත්ත වශයෙන්ම ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. රට විශාල අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දෙමින් තිබියදී පාර්ලිමේන්තුවේ පොදු එකඟතාව මත ප්‍රජාන්ත්‍රවාදී ලක්ෂණ වැඩි කෙරෙන, මේ පාර්ලිමේන්තුවේ බලතල වැඩි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හැඳවලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ගැන. හැබැයි කථානායකතුමනි, ඒ තුළ අපිට දකින්න ලැබෙනවා ආපහු මේ පක්ෂ දේශපාලනයේ අවාසනාවන්ත ලක්ෂණ. දැන් අපි දන්නවා සමහර පක්ෂ විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂ වෙන්න පුළුවන්, සමහර පක්ෂ විපක්ෂ වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අවස්ථාවේදී තෝරාගත යුතු වෙන්නේ පාර්ලිමේන්තුවේ හැටියට මේ රටට යම්සි විදිහක පණිවිඩයක් ලැබෙන ආකාරයට අපිට කළ හැකි යම් හෝ ප්‍රජාන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහායි. එවැනි අවස්ථාවක විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී සිටි විධායක ජනාධිපති අනතුර සඳහා තරඟ කරපු සහ මේ මෑතක් වෙනතෙක්ම විධායක ජනාධිපති ක්‍රමය සහ මේ පාර්ලිමේන්තුව අතර බල තුලනයක් ගැන අදහස් දක්වපු විපක්ෂයේ ඇතැම් පක්ෂ මේ සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට එය යක්ෂයෙක් හැටියට පෙන්වා සිටිමින් විධායක ජනාධිපති අනතුරම අහෝසි කිරීමට ඉල්ලා සිටීම ගැන අපි කනගාටු වෙනවා. කථානායකතුමනි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් පළාත් සභාත් ඒ හා සම්බන්ධව බෙදිලා තියෙන ආණ්ඩුකාරවරුන්ව පත් කරන්නේ විධායක ජනාධිපතිතුමා. එහෙමනම් අපිට පළාත් සභාව ගැන තීන්දුවක් ගන්න වෙනවා. ඒ වගේම මේ පවතින පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම ඉතාම දුෂ්කර වෙන සමානුපාතික ඡන්ද ක්‍රමය ගැන තීන්දුවක් ගන්න වෙනවා. ඒ නිසා අපි පක්ෂ විපක්ෂ සියලුම පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ ලැබී තියෙන අවස්ථාව භාවිතා කරමින් මේ පාර්ලිමේන්තුවේ බලය නැත්තම් ශක්තිය වැඩි කිරීම සඳහා අවශ්‍ය සුදුසු සංශෝධන 21 වෙනි සංශෝධනයේ හැටියට ගෙනෙන ලෙස. ඒකම කථානායකතුමනි, මට ඉතාම කෙටි වෙලාවක් දෙන්න. අගමැතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටිනවා. එතුමා දන්නවා 20 වෙනි සංශෝධනයේ ගෙනෙන වෙලාවේදී අපි කෙතරම්නම් උත්සාහ කරාද කියලා ඒ 20 වෙනි සංශෝධනයේ වඩා ප්‍රජාන්ත්‍රවාදී සංශෝධනයක් බවට පත් කරගන්න. එතුමා අපිට ඒ අවස්ථාව දුන්නා අඩුම වශයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම තුළ අපේ අදහස් ප්‍රකාශයට පත් කරන්න. අපි ඒ වෙලාවේ ඉල්ලා සිටියා. දැන් 20 වෙනි සංශෝධනයේ මූලික කෙටුම් පත ගත්තොත් එහෙම කැබිනට් ඇමතුරුන්ගේ සහ රාජ්‍ය ඇමතුරු නියෝජ්‍ය ඇමතුරුන්ගේ සීමාව පවා ඉවත් කිරීමට යෝජනා වී තිබුණා. අපේ මැදිහත් යුම් තුලේ අපට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා. ඒකම එයා ලංකාවෙනි 150ට වඩා රාජ්‍යයට රජයට 150කට වඩා කොටස් හිමි ආයතන විගණකාධිපතිවරයාගෙන් ඉවත් කිරීමට යෝජනා වී තිබුණා. අපට ඒ වළක්වා ගන්න හැකියාව තිබුණා. ඒ වගේම තමයි මහමෙතිවරණක් පවතින අවස්ථාවේදීත් කැබිනට් ඇමතිවරුන්ට එහා ගොස් රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු පවා වැඩ බලන ඇමතිවරුන් හැටියට කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන සකසා තිබුණා. එය අපේ මැදිහත් වීම තුළ ඉවත් කරගන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඒ හා සමගම මූලික තව අපි කාරණා හතක් ඉල්ලා සිටියා. තුනක් අපිට ලැබුණා, හතරක් අපට ලබා ගන්න බැරි වුණා. එකක් තමයි පුරවැසියට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් කෙටුම් පතක් අභියෝගයට ලක් කරන්න තිබ්බ දින 14 දින 7 දක්වා අඩුකනු ලැබුවා. මෙය නිවැරදි යුතු කාරණයක් හැටියට අපි දකිනවා. ඒ වගේම තමයි රජයේ ඉහළ තනතුරු නීතිපති පොලිස්පති ඇතුළු ඒ ඉහළ තනතුරු ඊළඟට කමිෂන් සභා ඊළඟට ඉහළ අධිකරණවල තනතුරු පත් කිරීම සඳහා තිබිච්ච ව්‍යවස්ථාදායක සභාව වෙනස් කරනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී තිල්ලා සිටි ආණ්ඩු පක්ෂය තුළ ඒ වඩා ප්‍රජාන්ත්‍රවාදී කරන්න එහෙමත් නැත්නම් විශේෂ සංශෝධනයේ පරිදි පාර්ලිමේන්තු කවුන්සලයක් පත් කරනවා නම් ඒ පාර්ලිමේන්තු කවුන්සලයේ නිර්දේශ වලට අනුව ජනාධිපතිතුමා කටයුතු කළ හැකි වන ආකාරයට කටයුතු කළ යුතු වන ආකාරයට එය සංශෝධනය කරන්න කියලා සහ අපි ඔබතුමාගෙන් උතිල්ලා සිටියේ මේ නිර්දේශ පාර්ලිමේන්තුවේ සභාගත කළා ජනතාවට මේ නිර්දේශ සම්බන්ධයෙන් දැනගන්නට අවස්ථාව සලසන්න කියලා. ඒකම දිත්තපුරවැසියන් අතීතයේ ඒ එක් පවුලකින් පලිගැනීමට ඒ විගන්තිය ගෙන ආවත් අනාගතයේ වෙනුවෙන් ඒ සංශෝධනය දිගටම පවත්වාගෙන යන්න කියලා. ඉතින් අපි කනගාටු වෙනවා ඒ අවස්ථාවේදී සවන් නොදීම සම්බන්ධයෙන්. අපි විශේෂ සංශෝධනයේ පක්ෂව ඡන්දය දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් වසරක් යෑමට පෙර ගෙනීමේ ප්‍රතිඥාව මත ඒ ප්‍රතිඥාව ඉටු නොවී තියෙන මොහොතක ඔබතුමාගේ මැදිහත් වීම අපි අගය කරනවා. අපි සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව මේ පාර්ලිමේන්තුවේ ශක්තිය ප්‍රජාන්ත්‍රවාදයේ යම් ආකාරයකට හෝ බලගැන්වීම සඳහා අනවශ්‍ය වාද විවාද නොකෙරෙන යෝජනාවලට නොගෙහින් මේ අවස්ථාව රට වෙනුවෙන් රටේ සුභසිද්ධිය වෙනුවෙන් මහජනයාගේ අදහස් වඩා සුබදායීව නියෝජනය වෙන ආකාරයට පාර්ලිමේන්තුවට යම් හෝ විෂයකින් සංශෝධනයක් ගෙනීම සඳහා භාවිත කරන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔබතුමා ඇති වෙන්න කතා කරන්නේ විපක්ෂනායකතුමා. ඔබතුමාගේ කාරණා සියල්ලම කිව්වා.
ඇත්ත වශයෙන්ම දිනේෂ් ගුණවර්ධන මහත්මයා බොහොම වැදගත් කාරණාවක් ඉදිරිපත් කරා. නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකට ඒ කාලේ එවකට ජනාධිපතිවරයා එවකට ගරු අග්‍රාමාත්‍යතුමාව නොකැඳවපු කාරණාව. ඒක බොහොම වැදගත් කාරණාවක්. ඒ නිසාම තමයි අපි නැෂනල් සිකියුරිටි කවුන්සිල් එකත් අපේ කොන්ස්ටිටියුෂනල් ඇමෙන්ඩ්මන්ට් එකේම ඇතුල් කරලා තියෙන්නේ මේ ව්‍යවස්ථාදායක ව්‍යවස්ථාපිත ආයතනයක් හැටියට. එතකොට ඒකේ තියෙනවා ලිස්ට් කරලා you have to call those relevant officials. ඒක මම කියමින් මම ගරු අග්‍රාමාත්‍යතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා ඒ අඩුපාඩු ඔබතුමා පෙන්වලා දුන එක හරි. නමුත් මම ඔබතුමාටගෙන් අහන්න කැමති දැන් රමුක්කන සිද්ධිය වුණානේ. රමුක්කන සිද්ධිය සිදු වුණු වෙලාවෙත් ජාතික ආරක්ෂක කවුන්සිලේ කැඳෙව්වා. හැබැයි ඔබතුමාම කැඳෙව්වේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. නෑ මම මේ ඇත්ත කතා කරන්නේ. ඔබතුමා දන්නවා ඒක. දැන් නැෂනල් සිකියුරිටි කවුන්සිල් එක කැඳවලා හරිද? මේ අගමැතිතුමාව කැඳෙව්වේ නැහැ. ඒකයි ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. හරි? ඒ වරදම කරන්න දෙන්නේ හොඳ නැහැ. ඉතින් අපේ අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කරොත් ඔබතුමාටවත් කවදා හරි දවසක අනාගතේ අගමැතිවරයෙකුටත්
ගරු කතානායකතුමනි අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙතන එතුමාට කැඳෙව්වා එතුමාට සහභාගී වෙන්න බැරි වුණා කියලා. එතකොට මෙතුමා මේ පුන පුනා කියන්නේ අර ඔබතුමා කිව්ව වගේ ටොම්පචයක්.
හරි.
ටොම්පචයක් මේ කියන්නේ.
හරි බොහොම ස්තුතියි. රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයා.
ගරු කතානායකතුමා
අග්‍රාමාත්‍යතුමා
ගරු විපක්ෂ නායකතුමා කිව්වේ මට කැඳෙව්වද මං ගියේ නැහැ. ඒ වරද මගේ. ඒ මම ගැඳුණා ඊට පස්සේ ඇඳෑව මට විස්තර කිව්වා.
නෝමි ස්ටුඩියෝ රනිල්
වික්‍රමසිංහ. අයිතන වාද විවාද කරන්න උවම නැහැ. මෙතන සිදුුනේ එකක් තමයි. පොලිස් අමාත්‍යාංශයේ තිබුණේ අගමැතිවරයා පක්ෂය එක්ක
ඒක ඔබතුමාගේ පූජා කරා ජනාධිපතිතුමාට. ඒකයි සිදුුනේ. ඒක නැති කරගත්තා. කමන්නේ මේ ජාතික ආරක්ෂක මණ්ඩලයට කැඳවන්න ඕනද? ඒක නැද්ද? ඒක නීති අනුකූල එකක් නෙමෙයි. මේ අපේ තේරුම්කාරක සභාව ගිහින් කිව්වා මගේ යුතුයකමක් තිබුණා කියන පාර්ලිමේන්තුවේ මගේ යුතුයකමක් නැහැ. ඒක වැරදි, මම ප්‍රතික්ෂේප කරා. මට ඊට වඩා මේවා කරන්න තිබුණේ නැහැ. මේ කියපු මන්ත්‍රීවරු ඉන්නවා, මොකද්ද කියලා මට කියන්න ඕනද? කිසිම නීතියක් නැහැ. ඒක ජනාධිපතිතුමා වග් කියන්න ඕනේ. සමහරට අගමැතිවරු කැඳෙව්වෙත් බණ්ඩාරනායක මැතිනිය කැඳෙව්වේ නැහැ, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව දන්නවා ඒක. අන්න එහෙම ඒකේ වගකීම මට නැහැ. ඒත් මම කනගාටු වෙන්නේ ඊට වඩා මේ කොමිෂන් වාර්තාව දිහා බැලුවාම මම පස්සේ ගිහින් මේ දුන්නේ කියවපු දුන්න සාක්ෂි කියෙව්වා. මට නම් එහෙම එකක් මතකුනේ නෑ. ජාතික ආරක්ෂක සභාව පීන්නකොට ওই නිලධාරීන් ඔක්කොම කිව්වේ විදියට කරා නම් අද කිසිම බෝම්බයක් පිපිරෙන්නේ නෑ. ඒකේ තිබුණා කාරණා, මම මෙතන කියන්න යන්නේ නෑ, මට පස්සේ කියන්න පුළුවන්. ඒ කාරණා දිහා බැලුවාම අනික මේක මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ගියේ පුද්ගලයන්ට ඕන වුණේ එකේ කරුණු අරගන්න. ඒගොල්ලෝ හරියට වැඩේ කරා නම් මේ හරියට සත්‍ය එළියට එනවා. දැන් මට උනේ මං ගියාම මට අන්තිමට කොමිසමයි ඒගොල්ලෝ දොස් කිව්වා. අර මුස්ලිම් කාන්තාවන් අඳින හිජාබය ඉවත් කරන එකට මම විරුද්ධ වුණා කියලා. මං හිතන්නේ මෙතුමට මතකයි, එතුමට මතකයි. මම කිව්වා හිජාබයට මං විරුද්ධ වුණා. ඉංගලන්තේවත් කොහෙවත් ඒක සිදු වෙන්නේ. මේගොල්ලෝ දන්න කිසිම ආරක්ෂා මේකන්න කරේ ප්‍රංශේ විතරයි. දැන් ප්‍රංශේ බෙලි කපනවා. ඉතින් මුස්ලිම් කාන්තාවන්ට අඳින්න තියෙන එක අන්තිමට මුස්ලිම් කාන්තාව නෙමෙයිනේ බෝම්බ ගැහුවේ. ඉතින් මම හිතන්නේ ඒක හොයලා බලන්න මේ නීතිපති දෙපාර්තමේන්තුවේ කොමිසම මං බැලුවේ ඒක ඕනනම් ජෙනුව වලට වාර්තා කරන්න. ඉතින් මං ඊට වඩා කියන්න යන්නේ මේක ඇත්ත తත්වය මොකද්ද කියලා. දැන් එකක් කියන්න ඕනේ. මං එදා බාරගත්තද්දි එදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනිරත්නයට තමයි පළවෙනි කාරණා ටික හොයාගත්තේ. ඉතින් දැන් මේක බෙලි කැපීම අනුව එතුමට මේ නඩු දාන එක හරි නැහැ. ඒත් මෙතන එකක් කරන්න පුළුවන් ආණ්ඩුවට. මං හිතන්නේ හැම විදේශ අංශයකින්ම වාර්තා කරන ඉන්දියාවෙන් තියෙනවා, ඉංගලන්තෙන් තියෙනවා, චීනෙන් තියෙනවා, ඇමරිකාවෙන් තියෙනවා, නම් කරොත් හැම පකිස්තානෙන් ඇවිල්ලා හැම එකේම. ඒක බලන්න මොකද්ද එතන තියෙන්නේ කියලා. ඒක ඔබතුමා අරගෙන බල්ල අපිට මේ සභාවට කියන්න. මම දන්නවා මොකද්ද කිව්වේ කියලා. කොහමද ඒක ඔබතුමාලා තීන්දුව කරන්නේ? ඒක වළංගුද නැද්ද කියලා. ඊළඟට තියෙන්නේ රඹුක්කන සිද්ධිය. දැන් රඹුක්කන සිද්ධියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා ගිහින් තියෙනවා. මොකක්ද වමනා මේක? තාම කවුද වෙඩි තියන්න කිව්වේ කියලා කිව්වේ නැහනේ. ඕක ගිහින් ඒ B report එක A report එක කරා. ඊට පස්සේ B report එක දාලා නම කපලා දැම්මා. ඉතින් තාමත් අහනවා. අපි දන්නවා මෙතන සාමාන්‍ය සම්ප්‍රදාය වෙඩි තියන්න කියන්නේ ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියා. එතකොට B report එකේ එතුමගේ නම දානවා. එතුමා හේතු කියන්න ඕනේ. මේ හේතු උඩ කියලා. ඒත් මේකක් කරන්නේ නැහැ. ඉතින් කවුද මේක දුන්නේ? කනිෂ්ඨ නිලධාරියෙක් කරාද? ඔක්කොම විනය කඩලා නැත්තම් පිටින් දුන්නද? ඉතින් හැමෝටම පළමුවෙන්ම කවුද දුන්නේ කියලා ඔක ඉවර කරන්නකෝ පොලිසිය. උසාවිය ඔක තව ඇදගෙන යන්න වැඩක් නැහැනේ. දැන් විශාල ප්‍රශ්න තියෙනවා කවුද ඒ නියෝගය දුන්නේ කියලා. ඉතින් අනික ඔය ලක්ෂාන්නේම ඔතෙන්ට ගියේ වෙන එකක් නිසා නෙමෙයි, මතක තියාගන්න. එතුමා එතෙන්ට ගියේ ඉන්ධන ටිකක් ලබා ගන්න. මැරුණේ ඉන්ධන ලබා ගන්න ගිහින්. ඔබතුමා මේ ටිකක් ඉන්න. මේ ටිකක් කොහොම කතා කරාම රට ගියාම ඔබතුමාලට හොඳ නැහැ. ඒක මතක තියාගන්න. මේ පැත්තේ වාගේ ওই පැත්තට කියන්න ඕනේ. කොහොමද හරියට කතා කරන්නේ කියලා. එතුමා ගියේ ඉන්ධන ලබා ගන්න. ඉතින් එතුමාට ඕන වෙලා තියෙන්නේ එතුමාට ඕන වුණේ ඉන්ධන. වටේ හිටපු ඔක්කොම ඕන ඉන්ධන. ඉතින් අපි මෙතන කතා කරන්නේ ඉන්ධන ගැනයි, කෑම ගැනයි, බෙහෙත් ගැනයි, පොහොර ගැන. කොහොමද ඒවා ගන්නෙ? මොකද්ද සිදුවෙන්නේ? ඒක අපිට දෙන්නේ ඒගොල්ලෝ ගිහින් අපි මෙතන එකතු වෙලා තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. එතුමා එතෙන්ට ගිහින් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නෙමෙයි. ඉතින් මේ මූලික කරුණු වලට දැන් එතනදී අපි ඉල්ලලා තියෙනවා අපේ මුදල් ඇමතුමා ප්‍රකාශයක් කරන්න. එතනත් දැන් ප්‍රශ්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ රැපිඩ් ෆයිනෑන්ෂල් මේකක් අරගන්නේ අපිට RFI එකක් ගන්න ශීඝ්‍ර මූල්‍ය ආධාර ගන්න එක අපි සුදුසු නෑ කිව්වා. සුදුසු නැති නිසා දැන් මොකද්ද අපි කරන්නේ? අපිට කියලා තියෙනවා කාරණා කරනවා. එක මම ඇමතුමා ගිහින් IMF එකේ අධ්‍යක්ෂක ජෙනරල් තුමිය මුණ ගැහුණේ ඒක හොඳයි. ඒ වගේම අපි නිර්මනා සතිරාමන් මැතිණියට ස්තුති කරන්න මුදල් ලැබුණ තුමියට එතුමිය සහභාගී වුණේක. ඊට පස්සේ ගියන් ගීතා ගෝපිනාත් දෙවණිය හම්බුණා. මම එකක් කියන්න පුළන්නේ නිර්මලා මැතිණිය එන්නේ තමිල්නාඩු වලින් ගීතා ගෝපිනාත් එන්නේ කේරළ වලින්. ඉතින් අපේ දෙපැත්තෙම ඉන්න අපි ගන්න හොඳට දන්න අය. ඩේවිඩ් ලූහම් වෙන එකත් හොඳයි. ඉතින් ඒ දැන් එතනින් මොකද්ද කරන්න කියලා අපිට කියන්න. අපි මේ දවස් දෙක මම එකඟ වෙනවා විපක්ෂ නායකතුමා එක්ක මේ මාර්ග සිතියම ඕනේ කියලා. ඒත් මං හිතන්නේ මේ දවස් දෙක වුමනයි ඇත්ත වශයෙන්ම ගිහින් හොයාගන්න මොකද්ද ඒ අය කරන්න කියලා. එතකොට අපිට එන සුමානේ සාකච්ඡාව එක්ක මේ මාර්ග සිතියම අපිට ලබලා දෙන්න. අන්න එතනයි තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. අපිට කියනවා we have to devise a debt sustainability plan. එහෙනම් ණය බර කොහොමද අපි දරාගන්නේ කියන සැලැස්ම අපි දෙන්න ඕනේ. එතන කියනවා විශේෂයෙන්ම චීන ගැන. දැන් අපි මෙතන කාරණාවකට හිර වෙලා තියෙන්නේ. බටහිර රටවල් ණය දෙන්න එක ක්‍රමයකට. ඒ පහසුකම් දෙනකොට ණය කපන්න පුළුවන් නැත්නම් කාලේ දික් කරන්න පුළුවන්. චීන දෙන්න වෙන ක්‍රමයකට. චීනේ මුදල් දෙනවා නේ ණය ගෙවන්න. දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපි මේකට මැද වෙලා තියෙන්නේ. අපිට ඇවිල්ලා කොහොමද මේක කරන්නේ? අපි මිත්‍ර රටවල් ඔක්කොම කැඳවනවද කන්සෝටියම් මේකට? වෙන වෙනම කතා කරනවද? Because economic issue can become a geopolitical issue. So that මං හිතන්නේ මුළු පාර්ලිමේන්තුවම ඒකට අවධානය යොමු කරන්න තියෙනවා. අපි කාටවත් ඒකෙන් අයින් වෙන්න බැරි වෙනවා. දැන් අපිට යන්න තියෙන්නේ EFF එකට. Extended Fund Facility. අපි ගිය සැරේ ඔක ආරම්භ කරේ 2015 නොවැම්බර් මාසේ මං හිතන්නේ අවුරුද්දක් ගියා ඒක අවසන් කරන්න. ඉතින් අපි එතෙන්ට අවුරුද්දක් බලාගෙන ඉන්න බෑනේ. ඒතර කොහොමද මේ මුදල් දෙන්නේ? අපිට එන මාසෙ වෙනකොට තෙල් නෑ. අපිට පොර නෑ. අපිට බෙහෙත් නෑ. අපිට ඉන්ධන නෑ. ඉතින් මේක මේ සභාව එන සුමානේ ඉඳන් කතා කරන්න තියෙනවා. ඒක අපේ යුතුකමක්. රට අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒක කොහොමද කරන්නේ? ඒ දැන් ආර්ථික ප්‍රශ්නෙට අමතරව දේශපාලන ප්‍රශ්නෙට විපක්ෂය අපි ඉන්නේ ගෝල් ෆේස් ඉඳන් ආවේ ඒ ඉල්ලීම් අනුව ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ මං හිතන්නේ ඊයේ අපේ අනුරයාපා මන්ත්‍රීතුමත් හොඳ කතාවක් කරා. ඒත් ආණ්ඩුව ඇතුලේ මොකද්ද වෙන්නේ? 113ක් තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ විශ්වාස භංගය නම් මම ඉල්ලීමක් කරේ මේ කතා මේ විදේශ ඇමතිතුමාගේ විශේෂයෙන්ම විදේශ මේ මුදල් ඇමතිතුමාගේ කතාවෙන් පස්සේ අපි එකට එකතු වෙලා කතා කරමු මොකද්ද කරන්න කියලා. එතකන් විශ්වාස භංගයක් දාලා වැඩක් නැහැ. ඉතින් දැන් මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මොකද්ද වෙන්නේ? මේක අගමැතිතුමාගෙන් ජනාධිපතිවෙන් අහන්න වෙයි. මට ඒකට පිළිතුරු දෙන්න බෑ. මොකද එක එක ඒවා තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා, ඒ පැත්තෙත් තියෙනවා. හරි අස්ථාවර භාවයක් මෙතන තියෙන්නේ. අපි බලනවා 113ක් එක ආණ්ඩුවක් හදන්න. මේ පැත්තෙන් පුළුවන්ද, ඒ පැත්තෙන් පුළුවන්ද? මම එකක් කියන්නම් කතානායකතුනේ, 113ක් තියෙන ආණ්ඩුවකින් නම් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මම හිටියා ලංකාවේ තියෙන බලවත් මාණ්ඩු 6-5ක්. අඩු ගානේ 175ක් 200ක් මේ දෙපැත්තේ සහයෝගය දෙන්න ඕනේ. එහෙනම් අපිට සම්ප්‍රදායික දේශපාලන ක්‍රමෙන් ටිකක් ඈත් වෙන්න වෙයි. මම එක යෝජනාවක් දීලා තියෙනවා. යෝජනාවලියක් කොහොමද එකතු කරන්නේ? ඊළඟට අද 40 කණ්ඩායම එකක් දුන්නා. ඒකත් හොඳයි. ඒ වගේම සජබෙන් උයි 40 කණ්ඩායම් දීලා තියෙනවා මේ 21 සංශෝධනේ. ජනාධිපතිතුමාගේ ඒ කෙටුම්පත අපිට ලැබෙනවා. ඒ ඔක්කොම බලමු. ඒත් අපි කොහොමද මේක ඇත්තේ ඉස්සෙල්ලා තියෙන්නේ? අපි කොහොමද මෙතන එකතු වෙන්නේ? මේ 200ක් 175ක් නැතුව මේ සම්ප්‍රදායකයේ කරොත් වැඩිකල් අපිවත් පන්නලා දානවා මෙතන. එතකොට අපිට ගිහින් ගෝල් ෆේස් එකකින් කෑම කන්න වෙයි. මොකද කන්න වෙන දන්න නැති වෙනවා. ඉතින් මේක මතක තියාගන්න. අපි මෙතෙන්ට මේ සභාව යන්න ඕනේ. මම හිතන්නේ මේ සභා ගර්භය ඇතුළේ අපිට පුළුවන් කියලා කරන්න ඔක්කොම අපි මාධ්‍යයට වැඩ කරන්නේ. ඉතින් මේ පැත්තේ විරුද්ධතා දේශපාලනයේ තියෙන දෙපැත්තේ. මේකෙන් පිට වුණාම අපි කොමිටි කාමරේ එකට වැඩ කරන්න අපි දැනගන්න ඕනේ. මේ ක්‍රමයේ ටිකක් අපිට වෙනස් කරන්න තිබෙනවා. අපිට මේක ක්‍රමයේ වෙනස් කළා හැම එක්කෙනාම එකතු කරගෙන. මොකද නැත්තම් අපි වැටුනොත් ලොකු පාරක්. දැන් ලෙබනන් රටට IMF එකෙන් දෙනවා ආහාර. මං හිතන්නේ පිටි ගන්න ආහාර ඉල්ලලා තියෙනවා අරගොල්ලෝ. ඒ ටිකට දීලා අපිට මොකුත් හම්බෙලා නැහැ. අපි මේක මැද ඉන්නේ. දැන් මේක ඇද ගන්න එක අපේ වගකීමක්. මොකද 148 යටතේ අපි දැන් අරගෙන තියෙන්නේ මූල්‍ය පාලනේ අපේ අතට ගන්න. එහෙනම් එතන ඉඳන් ආණ්ඩුව ගන්න පියවර වාගේම අපි මෙතන ඉදිරියට ගෙනියන්න ඕනේ. ඉතින් අපි මේ තත්ත්වයට එන්නේ නැත්නම් මං හිතන්නේ පිට ඉන්න අය අපිට විරුද්ධ වෙනවා. We have to understand the ground reality. Without understanding the ground reality, there is no purpose of what's arguing here. අපි බිම් මට්ටමේ යථාර්ථය ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ආණ්ඩුව ගැන කියනවා, ආර්ථිකය ගැන කියනවා. අපි මෙතන ආර්ථිකය ගැන බලලා දේශපාලන විසමකටද අපිට විගහට එන්න තියෙනවා. ඉතින් ඒ ගැන අපි කතා කරලා කොහොමද මේක විසඳන්නේ කියලා අපි ක්‍රියා කරමු.
බොහොම ස්තුතියි. ඔව් හර්ෂයි, ඉක්මන් කරන්න විනාඩි.
මම අගමැතිතුමා ඉන්න නිසා නැවතත් මේ ප්‍රශ්නේ යොමු කරනවා. ඔබතුමාලා ඊයේ පොරොන්දු වුණා ඊයේ අපිට දෙනවා කියලා මේ තෙල් මිල වැඩි කිරීම පිළිබඳව මුදල් ඇමතුමාගෙන් ලබාගත් ලිඛිත මේ සහතිකය අවසරය. මොකද පෙට්‍රෝලියම් ඇක්ට් එකේ 66 යටතේ මුදල් ඇමතුමාගේ ලිඛිත සහතිකය නැතුව තෙල් මිල වැඩි කරන්න බෑ. එතකොට මේ තෙල් මිල වැඩි කිරීම නිසා තමයි එක මරණයකුත් වෙලා තියෙන්නේ මේ රටේ අවුල් වියවුල් වෙලා තියෙන මේ තෙල් මිල වැඩි කිරීමත් එක. ඒතර අපි විශ්වාස කරනවා මේ තෙල් මිල වැඩි කිරීම නීත්‍යානුකූල නෑ කියලා. ආණ්ඩුවට මම දැන් දවස් 3ක් තිස්සේ මේක ඉල්ලනවා. ආණ්ඩුව හැමදාම කියනවා දෙනවා කියලා, තාම දීලා නෑ. මං ගරු අගමැතිතුමාගෙන් අහන්න කැමතියි, ගරු අගමැතිතුමනි, ඔබතුමා ඉදිරිපත් කරන්න කොහොමද? ඒක දෙන්න අගමැතිතුමා.
හොඳයි, දෙන්නම් වෙලාවට.
හරි, ඒක දෙන්නම් කියලා කිව්වා. ඒක අපිට ලබා දෙන්න ගරු කතානායකතුමා. කාරණා කෙටියෙන් දැන් මෙතන අපේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කිව්වා අලි සබ්රි මේ සම්බන්ධ වෙච්ච සාකච්ඡාවලදී, ඇමතුමා සම්බන්ධ වෙච්ච සාකච්ඡාවලදී මේ ඩෙපියුටි ඇසිස්ටන්ට් සෙක්‍රටරි හම්බුණා කියලා මේ USAID එකේ. එහෙම නෙමෙයි, අර සමන්ත පාවයි ඉන්නවා මංගල ඇමතුමාගේ හිටපු අර ඒලිය, එයා තමයි USAID එකේ ප්‍රධානියා. අඩු ගානේ අපිට ඒ වාගේ ඉහළ නිලධාරීන් හම්බ වෙන්න වෙනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මේ පොඩි පොඩි කට්ටියත් එක්ක සාකච්ඡා කළ මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අනිත් එක තමයි මේ ක්‍රිස්ටලීනා ජෝජේවා කියලා තියෙන්නේ සින්සියර් කමිට්මන්ට් ටු මැපින්.
ඔබතුමායි කතාවේ දීවා කියන්නේ
පොඩ්ඩක් ඉන්න. මම කියන්නේ ඒ ගරු මේ හිනහ වෙන්න එපා. මේ දිනේෂ් කුණාත ඇමතුමා නෑ, හිනහ යනවා ඔයගොල්ලන්ට. හැබැයි උනානේ මිනිස්සු අඬනවා. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් මට වචනයක් කියන්න දෙන්න. අපි කතා කර හිටියේ මේ මෙතන ගරු කතානායකතුමා.
විතරේ කඩන්න එපා ඒ සාකච්ඡා වාර ඉවර වෙනකන්. ඔබතුමා වගකීමක් ඇති කෙනෙක්, මහාචාර්ය කෙනෙක්.
මේ වගකීමෙන් තමයි කියන්නේ. එතුමා බ්ලූම්බර්ග් එකට කියන්නේ වෙන කතාවක්. බ්ලූම්බර්ග් එක තමයි සියලුම ඉන්වෙස්ටර්ස්ලා බලන්නේ. එතකොට අලි සබ්රි ඇමතුමා බ්ලූම්බර්ග් එකට බොරු කියන්න හැකියාවක් නැහැ. එතුමා සත්‍ය ප්‍රකාශ කරනවා. මෙතන ඇවිල්ලා වෙන දේවල්
කියනවා.
එතුමා හිටපු අගමැතිතුමා කියපු කතාව සම්පූර්ණ ඇත්ත. අපිට රෝඩ් මැප් එකක් ඕනේ. එහෙම නැත්නම් මේ සල්ලි ඉවර වෙනවා. මැයි වෙනකොට අපිට ජූනි වෙනකොට තෙල් ගන්න සල්ලි නැති වෙනවා. RFI එක ලැබිලා නැහැ. අර නිර්මලා සීතාරාම් මැතිණිය ගිහිල්ලා අපිට වෙනුවෙන් ඒකට ඉල්ලුවට එක ලැබිලා නැහැ. ඒක ලැබිලා නැත්නම් අපිට සල්ලි නැහැ. එතකොට අපිට මොකද්ද අර අපේ විපක්ෂ නායකතුමා කියපු බ්‍රිජින් ෆයිනෑන්ස් එක මොකද්ද? බ්‍රිජින් ෆයිනෑන්ස් එක නැතුව අපිට යන්න බෑ. හරි, එහෙමනම් අපිට මේක සාකච්ඡා කරන්න සිද්ධ
වෙනවා. ඔබතුමා රීති ප්‍රශ්නයක්ද? හරි, ඉක්මන් රීති ප්‍රශ්නයක්.
ගරු කතානායකතුමනි, මම අර මතක් කරන්න කියපු කාරණාව මේ දැන් මේ ආර්ථික ප්‍රශ්නය සම්බන්ධව අපි හැමෝම සාකච්ඡා කරනවා. හැබැයි පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳගෙන මිනිස්සු බලාගෙන ඉන්නේ ඉක්මනින් මේකට විසඳුමක්. හැබැයි දැන් ආණ්ඩු පක්ෂයත් එකඟතාවයේ ලැබිලා විපක්ෂයත් අපි ඉදිරිපත් කරලා අද 39 කණ්ඩායමත් ඉදිරිපත් කරලා තියෙන යෝජනා. එතකොට ගරු කතානායකතුමනි, අපිට මතකයි එදා ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඉෂුව එක ගත්ත වෙලාවේ දින දෙකෙන් තුනෙන් නීතිපති දෙපාර්තමේන්තුවද සියලු දේ රැස්වෙලා කටයුතු කළා. ඇයි අපිට බැරි මේ ව්‍යවස්ථාමය කටයුත්ත හදිසි කාරණාවක්සේ සලකලා මේක ඉතාමත්ම ඉක්මනින් ඉවර කරොත් අපිට පුළුවනි. එතකොට ගරු කතානායකතුමනි, මේක වැදගත් කතාවක්. මම මේ කියන්නේ මේක සාකච්ඡා කරන්න තියෙන තැනන් මිසක් නිකම් වචන දෙකක් කියලා ඉවර කරන්න නෙවෙයි කතානායකතුමනි, මේ වැදගත් දෙයක් කියන්නේ. එතකොට මේක සාකච්ඡා කරගන්න පුළුවන් වුණොත් කැබිනට් මණ්ඩලයට සඳුද වෙනකොට යවා ගන්න පුළුවන් වුණොත් එතනින් පස්සේ ඒක පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ගන්න පුළුවන් නම් අපිට මේක ඉවර කරන්න පුළුවන්. ඒක ඉවර කරොත් මේ ආර්ථික ප්‍රශ්න විසඳුම් හොයන්න අපිට එකතු වෙන්න පුළුවන්. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ ඇතුළේ අපි කතා කරා කියලා දැන් සති දෙකක් කතා කරා. ගරු කතානායකතුමනි ඒ වගේම මේ රඹුක්කන සිද්ධියේදී මම මේ සාක්ෂි සටහන සභාගත කරනවා ඊයේ අධිකරණයේදී කරපු සාක්ෂි ත්‍රිවිල් එකක් පිටිපස්සේ සිවිල් ඇඳගත්තු තුන්දෙනෙක් ඇවිල්ලා පොලිසිය දෙසට ගල් ගැහුවා ඒක පිළිබඳව සහ ඊට පස්සේ ඕකුන්ට වෙඩි තියලා මරපන් කියලා කිව්වා මෙන්න මේ සාක්ෂිය සහ කාන්තාවගේ බිරිඳගේ බිරිඳ ගෙදර යනකොට හමුදාවේ 20ක් රතයකින් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අපි හමුදාවෙන් වැඩ ටික කරලා දෙන්නම් කිව්වා ඇයි මේ හමුදාව මෙතනට දාන්නේ ඇයි අපේ ත්‍රිවිධ හමුදාව මෙතන දාන්නේ මේක බරපතල ප්‍රශ්නයක් මේ හමුදාවෙන් කවුද ගියේ මේක බරපතල ප්‍රශ්නයක් මේකට උත්තර දෙන්න ඕනි
අබේසිංහ මන්ත්‍රීතුමා
කරු කතානායකතුමනි මේ දෙවන ප්‍රශ්නය ගැන කතා කරන ආණ්ඩුවේ අවධානය යොමු කරන්න මේ දිනවල රටේ ජනතාව උග්‍ර ගෑස් අර්බුදයක ඉන්නවා දැන් ලිට්‍රෝ ගෑස් සමාගම 12 වෙනිදා ඉඳන් 25 වෙනිදා දක්වා වහලා මුලින් කිව්වේ අවුරුද්දට 15 වෙනිදාකම වහනවා කියලා. දැන් 12 වෙනිදා 25 වෙනිදා දක්වා වහලා. ලිට්‍රෝ සමාගමේ දවසකට ලක්ෂයයි ගෑස් සිලින්ඩර් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කරන්නේ. දැන් මේ දවස් 12ට ලක්ෂ 12ක ගෑස් සිලින්ඩර් හිඟයක් ඇති වෙනවා. දැන් ඒතොර මේ හිඟය තුල දැන් ඊට පස්සේ 25 වෙනිදා ඇරියට පස්සේ ලක්ෂ ලක්ෂ එළියට දාපුවාම අර ලක්ෂ 12 හිඟේ එහෙමම තියෙනවා. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා අපේ පැතිවල ජනතාව විශාල වශයෙන් අපිට මේක කියනවා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුවේ මේ ගැන ප්‍රකාශයක් ලබා ගන්න කියලා. මොකද්ද මේකට කරන්නේ? මම දැක්කා හණ්ඩායම් ප්‍රසීමේදී කියනවා එමෙතුමා මේක සතියෙන් දෙකෙන් ඉවර වෙනවා කියලා. ඉතින් සතියෙන් දෙකෙන් ඉවර වෙන්නේ කොහොමද? ඒක නිසා කරුණාකරලා ප්‍රකාශයක් ගන්න මේ ලිට්‍රෝ මොකද ලාෆ් ගෑස් සමාගම් මේක නිකුත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ නවත්තලා. ඒ නවත්තන්න හේතුවත් අපි දන්නවා මොකද්ද හේතුව කියලා යම් යම් කොටස් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ ලිට්‍රෝ සමාගමේ මේ පිළිබඳ එක රජයේ කොටස් තියෙන සමාගමක්. ඉතින් ආණ්ඩුව ප්‍රකාශ කරන්න ඕනේ මේ දවස් 10ක් 12ක් මේක වහලා තිබුණාම විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා රටේ ජනතාව. මේ ප්‍රශ්නේ තව තවත් ඉදිරියට යන්නේ නැතුව මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ කොහොමද කියන වහාම රජ ප්‍රකාශ ගන්න කියලා මම
අස්තදී ජය මහා මන්ත්‍රීමාගේ ප්‍රශ්නක ඉක්මනට කියන්නේ
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම රඹුකන සිද්ධිය ගැන කතා කරනකොට අංක A19 දරන පොලිස් දෙපාර්තමේන්තු නියෝගවල තියෙනවා ගරු කතානායකතුමනි මේ වෙඩි තැබීමක් කරනවා නම් කොහොමද කරන්න ඕනි කියලා ඒකේ අංක 14 අංක 12 තියෙනවා පැහැදිලි ඉලක්කයක් තෝරාගෙන කටයුතු කරන්න අංක 14 දිනවා වෙඩි තෝරාගත් අංක 12 තියෙනවා පහළදී ඉලක්කයක් තෝරා ගන්න මෙසේ තෝරාගත යුත්තේ කැරලි නායකයාය කියලා. ඒ වගේම මේකේ බොහොම පැහැදිලිව දිනවා වෙඩි තරිබීමක් කර යුත්තේ පලා යනවා නම් දුවනවා නම් නෙමෙයි කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ නියෝගවල බොහොම පැහැදිලිව පොලිසියට දීලා තියෙනවා කොහොමද වෙඩි තියන්න ඕනේ කියන එක. දැන් ඒක තෝරාගත යුත්තේ එතන ඉන්න ප්‍රධානියා. එතකොට මෙතන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි දැන් මේ SSP තිලකරත්න ගැන මම ඊයේත් කිව්වා. එතකොට මේ පරීක්ෂණය බාර දීලා තියෙන CID එකට. ඒකර CID එකේ DIG ඉන්නේ තිලකරත්න. හිටපු බෙලියත්තේ OIC එක. මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳට දන්නවා. එතකොට මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. ඒ නිසා පැහැදිලිවම SIU එකට තමයි මේ බාර දෙන්න ඕනේ මේ පරීක්ෂණය. SIU එකට දෙන්න නැතුව CID එකට දෙනවා කියන්නේ මේක අපිට ආරංචි දවස් දෙක තුනක් කොහොම ඉවසම ඔබ බේරනවා කියලා මේ කීර්තිරත්නට කියලා දිනවා. කීර්තිරත්න කියන්නේ කවුද කියන එක මුළු රටම දන්නවා. ගරු කතානායකතුමනි මට තත්පර කීපයක් දෙන්න. මේ දක්වා තාම මේ ඇමෝට් එක තාම ප්‍රොඩියුස් කරලා නැහැ. ඒ වගේම මේ SSP වරයා රිවෝඩ්ස් පොලිසියට රිවෝඩ්ස් හම් වෙනවා මේ ප්‍රදේශයේ OIC ලාගේ රිවෝඩ්ස් වලින් හැම එකෙන්ම 120ක් ගන්නවා ඉන්ෆෝමන්ලට මනී සල්ලි දෙනවා විදියට දාලා. ඒ නිසා මහා දූෂිත රාජපක්ෂ වෙනුවෙන් කඩේ යන රාජපක්ෂලා නිසා SSP වුණු දැනට DIG වරයෙක් විදියට ඔහුව ප්‍රොමෝට් කරන්න යෝජනා වෙච්ච පොලිස් පුත්තලෙක්. ඒ නිසා පැහැදිලිවම CID එකට බාර දෙන්න එපා පොලිස්
අමාත්‍යතුමා කියන්නේ. ඉතින් ඔබතුමාට කිව්වනේ ඇති වෙන්නේ මේ බැල්වට අරන් නැතුව ඇත්ත කාරණේ විතරක් කිව්වනම් ඉවරයිනේ ඔබතුමා දීපු කාලේ. ඔබතුමා දෙන්න එක මේ ඔබතුමාට.
අරු කතානායකතුමනි.
ඉක්මනින්. මංගලින්. හරි. හා කියන්නේ ඉතුරු ටික කියන්නේ නේ ඉවර කරන්න.
නේද ඉල්ලන විදිය. ගරු කතානායකතුමනි ඒ නිසා පැහැදිලිවම පොලිසිය සම්බන්ධ ඇමතුමාගෙන් අපි ඉල්ලනවා මේ පරීක්ෂණ CID එකට දෙන්න එපා මේ පරීක්ෂණ SIU එකට දෙන්න මේ කීර්තිරත්නව බේරන්න කටයුතු කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් බලපෑ කියලා මේ මිනිමරුව තමයි කීර්තිරත්න.
එතුමා එහෙම කරයි. ඔව්.
ඒකතුමනි මට විනාඩියක් දෙන්න මම ඉක්මනින් ඉවර කරන්නම්. විශේෂයෙන්ම මේ රඹුක්කන සිද්ධිය සම්බන්ධව ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා ස්වාධීන පරීක්ෂණයක් කරනවායි කියලා. නමුත් ඒ ස්වාධීන පරීක්ෂණය බාර දීලා තියෙන පොලිස් දෙපාර්තමේන්තුවට. එතකොට ගරු කථානායකතුමනි පොලිසිය විසින් කරපු දෙයක් පොලිසිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලා ස්වාධීන ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒ හින්දා ජනාධිපතිතුමා කරයන්න ඕනේ එක්කෝ විශ්‍රාමිකලත් ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්කරුවෙක් පත් කරන්න ඕනේ. අනිකත් වැදගත් දේ තමයි ගරු කථානායකතුමනි දැන් ඔය තුන් දෙනෙක්ව ට්‍රාන්ස් කරලා තිබෙනවා අනදීපු අය. එතකොට ඒ තුන් දෙනාව ට්‍රාන්ස් කරලා නෙමෙයි පරීක්ෂණය කරන්න ඕනේ. ඔවුන්ව වහාම ඉන්ඩලික් කරන්න ඕනේ. මොකද කථානායකතුමනි අර ගෝල් ෆේස් එකට ගිය අර පොලිස් නිලධාරියාව එතනට ගිහිල්ලා කතා කළා කියලා ඔව්ව ඉන්ඩලික් කරා. එහෙමනම් මේක ඊටත් වඩා බරපතල වෙඩි තැබීමක්. මේක අපරාධයට සම්බන්ධ වෙච්ච ක්‍රියාදාමයක්. එහෙමනම් ඒ ක්‍රියාදාමයේ පරීක්ෂණ කරනවා නම් වහාම මේකට සම්බන්ධ වෙච්ච ওই කීර්තිරත්න කියන පොලිස් නිලධාරියාවයි අනිකුත් අයවයි ඔවුන්ව ඉන්ඩලික් කරලා තමයි මේ පරීක්ෂණය කරන්න ඕනේ. ගරු කථානායකතුමනි
තිස්සත් නායක මැතිතුමා
ගරු කථානායකතුමනි අද පත්‍ර දැක්කහම ඉතාමත්ම භයානක ප්‍රවෘත්තියක් තියෙනවා. බෙහෙත් වර්ග 522ක තොග අවසන් රෝගී ජීවිත අනතුරේ කියලා. මේ බව රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ මාස 4කට ඉස්සෙල්ලා අවධානය යොමු කරලා තියෙනවා. නමුත් කිසිම පීවරක් කරන්නේ නැහැ. මේක ඇහුවාම බය හිතෙනවා. ඉන්ධන නැති වුණාම එන්ජින් නවතින්නේ. බෙහෙත් නැති වුණොත් ජීවිත නවතින්නේ. කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටියන්ට අපේ විශ්‍රාමිකීන්ට මේක බලපානවා. ඉතින් මේක බලන් ඉන්න පුළුවන් එකක් නෙමෙයි. අනිත් ඔක්කොම ප්‍රශ්න බලන් ඉඳලා බෙල්ලටම හිර වෙනකන් දැන් හිර වෙලා. මේක ගැන මොකද්ද රජයේ වගකීමෙන් කියන්න? කරුණාකරලා මිනිස්සු බය වෙලා මේකට. කරුණාකරලා මේකට උත්තරයක් දෙන්න කියලාත් මං ඉල්ලනවා.
හරි සෞඛ්‍ය අමාත්‍යතුමා ඉන්නවද? නෑ. එහෙනම් අපි දන්වන්න.